සඳල් ඔබේ ආලින්දේ පිළිසඳල් ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දෙයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම කුරුමයි මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දෙයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි
ආයිබුවන් ලෝපුරා විසිරි සිටින දයාබර රන් දෙරණ ඉරිදා සඳල්ලා සන්නෙනි. අද 2017 ඔක්තෝබර් මාසේ 15 වන ඉරිදා. ඉතින් සුපුරුදු පරිදි නව ශ්‍රීලන්තයේ ඔක්ලනෝර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලා තැගෙන ඔබේ නුහඬ ගොඩවැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමිජයේ යෙදෙනට ජබිදන ලෝකයේ කොයි කෙලවරේ හිටියත් ඔබ මේ මොහොත බලාපොරොත්තු සිටින බව. ආචාර්ය වික්‍රත්නායකන්ගේ නවතම ගීතයකට සවන් දෙමු.
කඳුළු කුමට අප සමුග අතීතයට අතීතය සොඳුරු සිහිනය කඳුළු කුමට අප සමුග අතීතයට අතීතයම සොඳුරු සිහිනය තැවරුණ සුවඳ අතර නිරන්තරව ආදරයෙන් අප වැතිරුණ වසන්ත සමය කඳුළු කුමට අප සමුගත් අතීතයට අතීතයම සොඳුරු සිහිනය පතර හද සරස මතකයක් මිහුරු සරින් අප අමතන මිතුරු මතකයක් කඳුළු කුමට අප සමුගත් අතීතයට අතීතයම සොඳුරු සිහිනයක් කඳුළු කුමට අප සමුග අතීතයට අතීතයම සොඳුරු සිහිනයක්
වික්ටර් රත්නායකයන්ගේ නවතුම ගීතයක්. ඔබ දන්නවා පසුගිය දිනවල මේ වික්ටර් රත්නායකයන් තමයි දැනටත් ශ්‍රී ලංකාවේ එක්තරා අංශකින් කලා අංශයෙන් නැත්නම් මහජන සම්බන්ධතා අංශයෙන් ගත්තාම ඉතාමත් ජනප්‍රිය පුද්ගලෙක් වෙලා තියෙන ඔහු ගැන බොහෝ දේවල් කතා කරනවා සමාජ ජාලාවලින්. ඇත්තටම බොහොම මධ්‍යස්ථව බලන පුද්ගලයන් ඒ සම්බන්ධව සුභවාදීව කතා කරනවා. ඒ අතරතුර එක්තරා තරුණ ගායකයෙක් වීඩියෝ පටයක් කරලා තිබුණා එතුමාට නිකන් අපහාස වෙන විදිහට. නමුත් ඊට හොඳ පිළිතුරු සමාජෙමුත් ලැබිලා තිබුණා. ඉතින් ඒ වගේම මේ ඔහු මම හිතන්නේ 75 වන වී විතර පවති ඉන්නේ. ඒත් ඔහුගේ හඬ ඉතාමත් තියුණුයි, ඉතාමත් හොඳ අලුත් ගීත මේ ඔහු නිර්මාණය කරමින් අපට අසන්නට සලස්වනවා. ඉතින් ඒ ගීත එක තමයි ඔබ සවන් දුන්නේ. ඉතින් අපි නව ශ්‍රීලන්තේ ගැන කතා කරනවා නම් දැන් නව ශ්‍රීලන්තේ මේ සරත් ඍතු ආරම්භ වෙලා ඉතින් බොහොම හුලං තද සුලං පවතිනවා, තද හිරු රශ්මියත් සමගම. ඉතින් ඒ වගේම ඒ කාලෙට නූලිය ලැබෙන ලෙඩ රෝග එහෙමත් හැමෝටම වාගේ ලැබෙනවා, කැස්ස වුණ එම්බිරිස්සාව වගේ දේවල්. ඒක ඉතින් නව ශ්‍රීලන්තේ අපිට නූලිය ලැබෙන දේවල්. කොහේ හරිදත් අපි ඊළඟට තෝරාගත්ත කිටි මාතෘකාවක් ඔබට මේ කිටි කිව්වට ටිකක් දිගයි. නමුත් මේක අතීතයට සම්බන්ධයි, විශේෂයෙන් ඉංග්‍රීසීන් පාලනය කරපු යටත් විජිත සමයට සම්බන්ධ දෙයක්. කොහොම වුණත් අපි ඔබ වෙනුවෙන් තොරතුරුයක් දෙන්නට කැමතියි. අශ්වකෝච්චි කාලේ රස මුසු සිදුවීම. ආසියාවේ පළමුවෙනි තැපල් ගෙනෙන අශ්වකෝච්චිය ලංකාවේ දහවනි වුණේ. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච්චවත් අශ්වකෝච්චි ගමනට පැය 14ක් ගිහිල්ලා තියෙනවා. කොළඹ සිට මහනුවරට ගමන් ගස්තු පැන්ස 7යිලු. රේස්වලට නුසුසුසු අශ්වයන් අශ්වකෝච්චියට තෝරාගන්නේ. මඩුවන්වල රටේ මහත්තයා ජර්මන් කුමාරිකු සමග අශ්වකෝච්චියේ යයි. අශ්වකෝච්චියේ බොක්ස් සීට් එක යන්නේ යන්න ප්‍රභූ පොරකනවලු. පොල්ගහවල් සිට කුරුණෑගල ගිය අශ්වකෝච්චියේ පල්ලමකට වැටි උඩුගුරු පෙරළිලා සර් සොලමන් ඩාස් බණ්ඩාරනායක අශ්වකෝච්චියේ කොටස් මිලදී ආරම්භ තියෙනවා. මේ තමයි ආරම්භය. අශ්වකෝච්චියේ ඉතිහාසයේ විහිසුණු අනුතර දෙහිවල පාලමට තමයි සිදු වෙලා තියෙන්නේ. ආසියාවේ ප්‍රථම තැඹල් ගිනි යන අශ්වකෝච්චිය ඉංග්‍රීසි පාලන සමයේ යොදවලා තියෙන ලංකාවේ. ඒ අනුව ලංකාවේ දුම්රියසේ පටන් ගැනීමට ප්‍රථම ඉංග්‍රීසි පාලන සමයේදී ගමනාගමනයේ පිණිසත් තැපැල් ගෙනියාම පිණිසත් භාවිත කළ වාහනේ අශ්වකෝච්චි 1832 පෙබරවාරි පළවෙනිදා සර් රොබර්ට් විල්මන් හෝටන් ආණ්ඩුකාරයාගේ කාලේ කොළඹට ඉඳලා මහනුවරට පළවෙනි මේල් කෝච් එවත් අශ්වකෝච්චි යවලා තියෙන්නේ. මුළු ආසියාවටම මීට පෙර මේල් කෝච් තැපැල් රථයක් තිබිලා නැහැ. කොළඹ සිට මහනුවරට යන ගමනට පැය 14ක් ගත වෙලා මහනුවර සිට කොළඹට එන්න ගත වෙලා තියෙන පැය 12ක් පවයි ශාස්ත්‍රාචාර්ය ජයතිස්ස පෙරේරා 1956 නවයුගයේ සඟරාවට ලියලා තිබෙනවා. කොළඹ ගාලුපාරේ තනි අයකු යදු අශ්වකෝච්චියකුත් තිබිලා තියෙනවා. මේ ගමන් ගාස්තුව හැතැම්මකට පැන්ස 7යි. කොළඹ ඉඳලා ගාල්ලට පවුඩ් 2යි. පස්සේ ගාල්ල ඉඳලා කළුතරටත්, කොළඹ ඉඳලා රත්නපුරේටත්, ගම්පොළ ඉඳලා නුවරඑළියටත්, මහනුවර ඉඳලා මාතලේටත්, පොල්ගහවල ඉඳලා කුරුණෑගලටත් අශ්වකෝච්චි ගමන් කරලා තියෙනවා. මේ කොයි මාර්ගයේ අශ්වකෝච්චි ගමන් කළාද කරත් මගින් විඳපු හිරිහැර සහ අපහසුකම් ගැන විස්තර සංගරාවලට ලියලා තිබිලා තියෙනවා. ඒ කළ තිබු මාර්ග මේ තාමත් යහපත් තත්ත්වෙ තිබිලා නැහැ. වයස අවුරුදු 18 ඉඳලා 60 දක්වා වූ සියලුම නිරෝගී මිනිසුන් දුම්රිය දෝන මාර්ගවල නිසි තත්ත්වය තබා ගැනීමට අවුරුද්දකට දවස් 6ක් ඒවායේ වැඩ කළ යුතුයි. 1848 ආඥාවක් පැනව නිසා එම වසරෙන් පස්සේ දුම්රිය ගිය මාර්ගවල තත්ත්වය මදක් යහපත් වෙන්නට වෙලා. ඒ කාලේ අශ්වකෝච්චියෙන් ගමන් කරපු කෙනෙක් 1940 වසරේ සඟරාවට මෙන්න මෙහෙම විස්තර කරලා තිබුණා. අපි ගමන් කළ කෝච්චිය තුළ දෙපසෙයි පළල් වූ දිග ආසනයක් බැගින් විය. මේ එක් ආසනයක 3 දෙනෙකුට වාඩිගත හැක. කෝච්චියෙහි පෙර කොටසේ රියදුරා වාඩි ගන්න ආසනය. රියෙහි පහලින් තනා තිබෙන මේ ආසනයෙහි එක් කෙනෙකුට හෝ 2 දෙනෙකුට වාඩි වෙන්නට පුළුවන්ලු. පසු කොටසේද පසු පාර්ශ්වයේ බලාගෙන වාඩි වී සිටියාගේ සුවපහසු නොවූ තවත් අසුනක්ලු. එහි වාඩි ගන්නේ ආරක්ෂකයා. කෝච්චිය වහල රඳවලා තිනි යකඩ පට්ටංගුඩ. ඇමරිකානු රෙදිවලින් මැසූ කවුළු රෙදි රථයේ දෙපැත්තෙම එල්ලා තිබෙන්නේ ඒවා උමනා විට ගුස්පහත් කරන්න හැකි වන අන්දමට. දැන් ඔබට මෙහෙම කියන මතක වෙනවා ඇති අතීතයේ බර වාහන නැත ලොරි වල එහෙම මේ විදිහට දෙපැත්තේ කළු පාට රෙදි දෙකක් කියලා තිබුණා ඒක රවුම් කරලා ගැට ගහලා තිනා වැස්සක් කෙනට පල්ලයට දාන අන්නේ වාගෙන්ද ඇති කෝච්චි අදින්ට බදින අශ්වයන් සමවිටම ශක්ති සම්පන්න සතුන් වූ නමුත් සමහර වෙලාවට රේස් තරඟ වලට නොසුදුසු රේස් අශ්වයන් මේ සඳහා තෝරගන්නත් තිබිලා තියෙනවා එක රතයකට අශ්වයන් දෙදෙනෙක් බදිනවා මම එකෙක් පවුම් 50 සිට 70 දක්ක වටනයිලු එහි සඳහන් වන අන්දමට මගින්ගේ බඩු බාහිර ආදී කෝච්චියේ වහල උඩත් බිමත් තියෙනවා රියදුරු ඇඳෙදලා තියෙන තද නිල් පාටි කෝට් එකක්ද කලිසමක් සහ කළු පාට සපත්තු දෙකක් අසකෝච්චි ගිහිලා තියෙන ඉතාමත් ජෙන්ටල්මන් ටයිප් එකේ තමයි මේ ඇඳලා තියෙන්නේ ආරක්ෂකයා පැලඳ තියලා තිබෙනේ ඒ වගේම කෝට් කලිසම වෙනුවට සරුවාලයක් වැනි ඇඳුමක් පැලඳ ඔහුත් සපත්තු පැලඳ ඉඳලා නැහැ අසකෝච්චි දෝන කාලේ පාරවලට තාර දමා නොතිබුන නිසා කෝච්චිය ඇදගෙන දීම අසයන්ට මහත් කරදරයක් වෙලා අසු ඉක්මනින් වීඩාවට පත් වෙලා සමහර වෙලාවට රෝල් නොකර කළුගල් දැමුව කොටස් වලද රතේ ඇදගෙන යාමට සිදු වෙලා තියෙනවා මේ තැන්වලදී අසය දැක්වීමට ගන්න අහල පහල පොල්වත් වලින් ඇහිඳගත් පොල් පිටිලු නැතහොත් වැටවල පැලෙයිනි සමහර විට අසයෝ තමන්ට කරන මේ නිග්‍රහයට පරිගැණීමක් වශයෙන් රතේ බෝක්කු පල්ලම් වලට ඇද දමන බවත් අසකෝච්චුගේ තොරතුරුමයෙන් 1956 වසරේ නවයේ සංගරාවට ලිපියක් ලියු පඩිකාර මොහන්දිනම් PF අභිවික්‍රම මහත සඳහන් කළ තියෙනවා මේ ලේඛකයා අසකෝච්චි යුගයේ රසකතා කීමටත් අමතක කරන්නේ මේකින් එකක් කඳු රටවල ප්‍රධානි වූ රටේ මහත්තුරු පහත රට මුදලි මොහන්දරම් වෘද්ධ අසුන් පිට නැගී ගොස් අසකෝච්චි ළඟා වෙනවා මෙසේ ගමන් කළ එක් රටේ මහත්තයෙක් තමයි JW මඩවන්නල රටේ මහත්තයා මේ රටේ මහත්තයා සුවකීය වලව්වේ සිට අස්වැයින් පිට ගොස් රක්වානේදී හෝ රත්නපුරේදී කෝච්චිය නගිනවා මහපාර නැති හරිය යාමට පිට යන අසුන් හත් දෙනෙක් ඉඳලා තියෙනවා මෙහෙම ගිය දවසක රට බැලීමට ආ රාජවංශික ජර්මන් කුමාරයෙකුට කෝච්චියෙන් කළ තිබිලා මඩුවන්ගල රටේ මහත්තයා කෝච්චිය නගින්න යනකොට එහි සිටි සේවකයෙක් සුදු කුමාරයෙකුට කෝච්චියෙන් කළ තිබෙනවා නගින්න එපා කිව්වලු. ආ එහෙමද? උන්නේ සුදු කුමාරයා මම කළු කුමාරයා කියලා රතේ නැගලා. රටේ මහත්තයාගේ සූට් කේස් බෑග් ආදියත් කෝච්චියට පටවලා. මෙයින් කලබලට පත් රතේ සේවකයෝ දුවගෙන ඇවිල්ලා. එහෙම ඇවිල්ලා බැලුවාම මඩුවන්ගල රටේ මහත්මයා බාලා දැකලා විස්මයට පත්ලා සමාව ආයිදිලා. ජර්මන් කුමාරයා රටේ මහත්මයාගේ මිත්‍රභාවයට පැමිණ තෑගි භෝග පවා හුවමාරු කරගෙන තිබෙනවලු. හොඳයි තවත් විස්තර තියෙනවා මේ කෝච්චිය ගැන. මං ටික ටික ඉදිරිපත් කරන්නේ එහෙනම් අපි තවත් ගීතයකට සවන් දෙලා දුමු මේ ගීතයත් මං හිතුවා මේක මමත් මේ අලුතෙන්ම අහපු ගීතය නමුත් වික්ටර් රත්නායකගේ තමයි එකත් ගායනා කරන්නේ අපි ඒකට සවන් දෙලා දුමු
මගේ සඳ ඇවිත් හොඳ කැකුළු තරුද සතපා රැයෙහි කොපුුල් රාසින් සිම්බ හිරුදිලනා මදුදහනේ මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත් දුළු කොනක සිත සංගවා දියට වැස නෙළුම් සිඳිනා වදුළු කොනක සිත සංගවා දියට වැස නෙළුම් සිඳිනා විඟුරවට මා බලන්න මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත් හොඳ කැකුළු තරුද සතපා රැයෙහි කොපුල් රාසින් සිම්බ හිරුදිලනා මදුදහනේ මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත් Thank you. දිවමින් දිවයුරුට නිගා තේ දුන්නක පෙම තවරා දිවමින් දිවයුරුට නිගා තේ දුන්නක පෙම තවරා මම රැවටු මා බලන්න මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත් හොඳ කැකුළු තරුද සකපා රැයෙහි කොපුල් රාසින් සිම්බ හිරු දිලනා මදුදහනේ මගේ සඳ ඇවිත් මගේ සඳ ඇවිත්
මහිතන ඔබ සමාට සවන්දිලත් ඇති. නමුත් ඒකත් වික්‍රත්නායක කියනවතම ගීතයක්. හොඳයි, අපි දැන් ඊළඟ කෝච්චි කතාවේ ඉතුරු කැලට යන්න ඉස්සෙල්ල පොඩි නිවේදනයකට සවන්දිලා ඉදමු.
Sinhala news, interviews and Sinhala music. Gamini Sirivadha proudly brings you
Ran Dilana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Dilana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Dilana.
හොඳයි, දැන් අපි කලින් මේ අසගෝචි ගැන කතා කරලා නැවැත්තුවේ. ඉතින් අසගෝචි මුල්ලිගේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරම්භ කළත් පහ මහජනයාට ඉල්ලුම් කර ලබා ගැනීමට ප්‍රසිද්ධ කොට පිළිගත් ඉල්ලුම් කරට දීලා තියෙනවා. තැපැල් ගිරියාවට මාස් පතා මුදලක් කියවලා සමහර මුදලාල්ල මෙයින් ධනවත් වූ අතර සමහරු පාඩු ලබා වැඩි වශයෙන් මේවා ඉල්ලුම් කර ලබාගෙන තියෙන්නේ රාරක්කු රේන්දවලින් මිල මුදල් රැස් කරගත් පොහොසත් අය බව පවසා තියෙන මේ පඩිකාර මොහන්දිරම් අභිවික්‍රම මහතා තවත් රසවත් කතාවක් කිව්ල තිබෙනවා. එක් දවසක් ගම්බද සෑහෙන්නේ කලින් පැමිණ අසකෝච්චේ බොක්සීට් එකේ වාඩි වෙලායි. මේ බොක්සීට් එකේ යාමට කවුරුත් බොහෝ දෙනා කැමතිලු. මොකද තමන්ගේ තත්ත්වයේ ආඩම්බරකම ලොකුකම පෙන්නන්න. ඉතින් පෙනීමට ලොකුකමුත් ගමනේ පහසුකමුත් තිබෙන හින්දා කෝච්චිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියා ඉන්නකොට උස මහත් පෙනීමක් ඇති කාසි කැරල්ලකුත් සහිත ඔර්ලෝසු මාලයක් දැමු මුදලාලි කෙනෙක් ඇවිත් කලින් වාඩිගෙන සිටි තැනත්තාට නැගිටින්න කියලා දෙනවා. එතකොට මා කලින් පැමිණ සීට් එක ගෙන සිටිනා සීට් එක මගේ කියලා මං ගියා කියලා. සීට් එක ඔහෙ ගෙවෙන්න පුළුවන්. නමුත් කෝච්චිය එහෙම පිටින්ම මගේ කියලා මුදලාලි කිව්වම ලැජ්ජාවටපත් මා ගියා හැමින් හැමින් බහැලා ගියාලු. අස්සකෝච්චි ගමනකදී වෙන හදිසි අනතුරු ගැන විස්තර එකල සංගරාවල පළවෙලා තිබිලා. ඒ තොරතුරම තද වර්ෂාවලදී කොළඹ රත්නපුර පාර වතුරෙන් යටවෙන හින්දා ඒ මාර්ගයේ හදිසි අනතුරු වලට ප්‍රසිද්ධියක් ලැබිලා. එක් උදෑසනක මගියෙකු ගමන් කර අස්සකෝච්චිය පොල්ගහවල සිට කුරුණෑගලට යනකොට පල්ලමකට ගොස් දෙවරක්ම උඩුකුරුව පෙරලිලා කෝච්චියක් ගඟකට ලිස්සා යෑම හෝ ඇලකට වැටීම එතරම් අරුම පුදුම සිදුමක් නොවන බව පවසන ඒ සංගරායේ තවත් මෙන්න මේ විදිහට විස්තරයක් තියෙනවලු. එක අවස්ථාවක එක් කෝච්චියක් අස්වෙන් මාර්ගයෙන් දහ අස්වහලක් තිබූ තැනක නතර කරලා මේ මාර්ගය පොඩක් බෑහුම් සහිතවලු. අස්වයන් ලියා දැමු කෝච්චිකාරයාට කෝච්චියේ රෝදවලට අඩ තබන්ට අමතක වෙලා පළමුවෙන් සෙමින් සෙමින් පස්සට පල්ලම් බැහැච්ච කෝච්චිය වේගය අධික වන්ට ගිහිල්ල යාර 50ක් පහතින් කෝපි වැත්තකට ඇද වැටලා මේ සිද්ධිය වෙනකොට වාසනාවකට වගේ හේ සිටි මගින් එයින් අයින් වෙලා ඉඳලා තියෙන්නේ. කෝච්චිය පාවිච්චිට සුදුසු තේ තන ආපසුවේ මාර්ගයට ගැනීමට යන වියදම කෝච්චියේ වටිනාකමට වඩා වැඩි වූ හේන් ඒ වැටුණු තැනම තිබෙන්නට ඇරලා කොළඹ සිට මහනුවරට අසකෝච්චිය යාමට පවුන් දෙකහමාරක් වූ බවත් අතරතුර මගීන්ගෙන් හැතැම්මකට පැන්ස 9 බැගින් අය කරලා තියෙනවා. ඒ කියන්නේ මහර ඉඳලා හැතැම් 8හමාරයි, හෙනරත්ගොඩ හැතැම් 16හමාරයි, උතුංගන්දට හැතැම් 55යි. මේ මාර්ගයේ නැවතුම් පොළවල් කීපයක් උළු සිංහල විශ්වකෝෂයේ දෙවෙනි කාණ්ඩයේ විසින් සඳහන් වෙලා තියෙන්නේ. උතුංගන්දේදී සුප්‍රකට සොරදෙටුකු සර්දියල් විසින් අස්සකෝච්චි කීපවරක් ආපහු හරවා යවන ලද බවද මේ නිසාම ඔහු ඇල්ලීමට හමුදායෙමට සිදු බවත් කියන පොතක් එදා සඳහන් වෙලා. රෝයල් මේල් අස්සකෝච්චි සේවා පසුව පවත්වාගෙන යන ලද්දේ රජයේ සම්බන්ධිත පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් බවත් මීට අවශ්‍ය පවුම් 2000 පවුම් 50 කොටස් වලින් ලබාගත් බවත් නුවරඑළියේ හේමපාල විසින් ලියූ අසකෝෂ්චීන් ආකාශ යාත්‍රාවට කෘතිය සඳහන් වෙලා ඔහු කියලා තියෙන්නේ ඉන් කොටස් 6ක්ම ලංකාණ්ඩුකාරයාගේ ඒ කියන්නේ සර් රොබර්ට් විල්මට් හෝටන් සිසු කොටස් මෙහි ලංකාවේ ඉඳපු යුරෝපියන් ගත් අතර සම්පූර්ණ කොටසක් ගත් එකම සිංහලයක්වත් නැල්ලු. මෙහිදී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා පවා ගනු ලැබද්දී කොටසකින් භාගයක් පමණයිලු. රෝයල් මේල් අසකෝච සේවාව ආරම්භ කොට දින 3කට පසුව ඒ පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ද කලම්බු ජර්නල්ලි පළකොට තිබුණු බව නුවරඑළියේ හේමපාල ලක්මිනි පහන පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. දැන් ඉතින් මේ ලස්සකෝච්චි අරමහයෙන් සිලින් 9ක් සපයාගත හැකි ඕනම කෙනෙකුට රට ඇතුළට යාමට මාර්ගය විවෘත වෙලා. යටත් පිරිසෙන් මේ කාරණය අතින්වත් අප ඉන්දියාවට වඩා ඉදිරියෙන් ගමන් කර ඇති බව කීතු අතර ලෝකයේ කුඩා දිවයිනක් වන ලංකාවට ඉංග්‍රීසි ක්‍රමසහ සිරිත්විරිත් හඳුන්වා දීමෙන් කළ හැකි සේවය මහත් බව පෙන්වා දෙන්නට ඕන. අස්සකෝච්චිය පටන් ගන්න අලුයම 4ක් නිසා මහහේන දක්වාම ඉරාවුවක් නැතුවම යන්නට පුළුවන්. රාත්‍රී ලාම්පු හොඳාකාර ඇති හේන් රාත්‍රී කාලයේ අන්ධකාරයෙන්ද අනුතර සිදුවිය නොහැක්කේ විශේෂයෙන්ම රතාචාර්යා මාර්ගය ගැන හොඳ දැනීමක් ඇති කරගෙන තියෙන නිසා අශ්වයන් බැද දැමීමේදී ඉස්තාල සදු විගසම මේ සේවයේ මහනුවර දක්වාම දීර්ඝකරන්න ගිහිල්ලා තියෙනවා. අශ්වකෝච්ච හදිසි අනුතර වලට මුහුණ පෑ අවස්ථා තමයි මෙන් කියන්නට යන්නේ මේ බිහිසුණු අනතුර සිදුලා තියෙන කොළඹ ගාල්ල අස්සකෝච්චිය 1859 දී දෙහිවල පාලමුඩදී අනතුරට පත් වෙලා අස්සකෝච්චියේ ගමන් කිරීමේදී ඇතිවන ලොමුඩ ගන්වන දේ මෙන්ම ප්‍රීතිජනක දේ සිදු වෙලා ඉතින් පසුව කී දෙයින් කෙනෙක් සතුටටපත් කරන්න නම් පෙර කී දෙනෙකුට බියටපත් නොවිය යුතුය. ප්‍රීතිමත් හාස්‍යජනක විස්මිත වූ අශ්වකෝච්චි ගමන ලංකාවේ ආර්ථික ජීවිතයේද සමාජ ජීවිතය වෙනස් කර වූයේ 1865 ඔක්තෝබර් 2 වෙනිදා දුම්රිය සේවාව මුල්වරට ආරම්භ කිරීමෙන් පසුව 1867 වසරේ තැපැල් ගෙන යාම දුම්රියට බාර දීලා 1921 වෙනකොට අශ්වකෝච්චි සේවාව සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා ඉතින් ඒ වගේම තවත් තොරතුරක් තමයි මේ අසකු මේ අපි කතා කරපු අසකෝච්චිය දුම්රිය මේ ඊළඟට දුම්රිය සේවාව ගැන කතා කරාම පසුගිය නැත්නම් මේ මාසෙට කොටු දුම්රිය ස්ථානයේ ආරම්භ කරලා වසර 100ක් හොඳයි එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳමු බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා අපි උත්සාහ කරනවා තවත් නවතම ගීතයක් ඔබට ලබා දෙන්නට පුළුවන්ද කියලා. එහෙමනම් ඔබ මදකට අපි තවත් ගීතයකට සවන් දෙන්නට පෙර පොඩි නිවේදනයක් ලබා දෙන්නට කියලා කල්පනා කරන කොහොමද කමක් නේ. ඒ සමගම තවත් නිවේදනයක් තියෙනවා. ඔබ ඕක්ලන්ඩ් නගරේ ජීවත් වෙනවා නම් අද එක්සත් ශ්‍රී ලංකා සංගමය ඕක්ලන්ඩ් නගරයේ එක්සත් ශ්‍රී ලංකා සංගමය සංවිධානය කරන වසන්ත රාත්‍රිය තරණ චිත්‍රපට ගී සඳැල්ල අද සවස 6 ඉඳලා මවුන්ට් ඊඩන් යුද අනුස්මරණ ශාලාවේ පැවැත්වෙනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් පැවැත්වෙන වසන්ත රාත්‍රිය එදා සිංහල චිත්‍රපටවල පසුවේ ඇසුණු මధుර ගීත මෙදා නවසීලන්තයේ ජීවත් වෙන අපේම ශ්‍රී ලාංකික සහෝදරයන්ගේ මියුරු අඩින් ඉදිරිපත් කරන්නේ වසන්ත රාත්‍රිය. ඉතින් ප්‍රවේශපත්‍ර ලබා ගන්න පුළුවන් දොරටුවෙන් ඩොලර් 20යි 15යි තරුණයන්ට ඩොලර් 10යි. ඉතින් ඒ වගේම ආහාර පාන මිලදී ගන්නට පුළුවන්. එම නිසා මේ කාරුණික ආරාධනය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරන්න කැමැති මේ ගීතේ මේ සංගීත සම්දර්ශනේ ඇවිත් නරඹන්නට කියලා. එවන අපි චාමර වීරසෙන්ගේ මෙන්න මේ ගීතයට සවන් දෙමු.
ප්‍රාණේ දුකසේ ජීවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාත්තයි පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා විමවතිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා විමවතිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා ලීලා දුකේ සනසීම දන්දි ඔබේ දරුවන් නිසා විඳිනාසොරේ දෙවියන් ද පුදුමෙන් සැලේ මේ සංසාරේ ඉන්වස්සාවේ වඳිමි සමදා රජුනේ පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා සිතුසේ නොකා දරුවන්ත දුන්නාසුවේ බෝසත්ගුණේ පුරණා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ ඉන්වස්සාවේ වඳිමි සමදා රජුනේ දිවියම වාගේ නිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුනිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාත්තයි පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා විමවතිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා පපු ගැඹිනා දරු පෙමිනා උතුරන තාත්තා විමවතිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා
හොඳයි චාමර වීරසිංහ ගායනා කළ එම ගීතය අප ලබා දුන්නේ කාකපල්ලියේ දුනිස් දුෂ්යන්ත මුතුනායක සහ නෙත්මි රසාරා මංචනායක තරුණ ජූලට. ඉතින් මම හිතනවා ඔබ මේ ගීතේ රස විඳින්නට ඇති කියලා. හොඳයි එහෙමනම් අපි දැන් බලමු ඊළඟට මොකද තියෙන තොරතුරු කියලා. මේකත් මේ ඉස්ලාම රටක එක්තරා අසාමාන්‍ය සම්ප්‍රදායක් ගැන මේ කියන්නේ. දිනාරා කියන්නේ 22 හැරිති යුවතියක්. ඇයට අහ්මත් මුණ ගැහිලා තින අහම්බෙන් ඒත් එක් වරක් විතරයි. එක් දිනක් අහම්බෙන් දැකතිවම හැරෙන දිනාරා අහ්මත් ගැන කිසිවක් දැනගෙන ඉඳලා නැහැ. ඒ දින කීපයකට පස්සේ අහ්මත්ට ආවගේ මිතුරන් කීප දෙනෙක් විත් පාරේ යමින් උන් දිනාරාව පැහැරගෙන. පැහැරගත් දිනාරාව උන් ගෙන ගියේ අහ්මත්ගේ නිවසට. පැහැරගෙන එන ඩිනාරාව පිළිගන්නට අහ්මඩ්ගේ නිවසේ ඔහුගේ සොහොයුරියන්ද වැඩිමල් ඥාති කාන්දාවන්ද ක්‍රෑෂ් වෙලා අහ්මඩ් ඇතුළු මිතුරන් පිරිස තමන් පැහැරගෙන ආ ඩිනාරාව නිවසේ ඒවන විට රැස්ව වුන් ඥාති පිරිසට බාර දීලා ඩිනාරාට පැන යනට නොදී අතපය බැඳ පහර දෙමින් පැහැරගෙන අහ්මඩ්ගේ කල්ලියෙන් පසු ඒ කාර්යයේ බාරගත්තේ ඔහුගේ ඥාති කාන්තාවන් පිරිසක් අහ්මඩ් විවාහ කරගන්නට කැමති වෙන ලෙස කියමින් ඔහු ඩිනාරාට බලපෑම් කරලා ඥාති කාන්තාව ඩිනාරගේ හිසේ සුදු ලේන්සුවක් පළඳවන්නට උත්සාහ කළා තරුණියගේ හිසේ සුදු ලේන්සුවක් පළඳවීම ඇය විවාහ යෝජනාවට එකඟ වූ බවට සංකේතයක් පැය තුනක් පුරා මේ කාන්තාවන් කණ්ඩායම් සමග පොරබදලා අඬා වැළපී අකමැත්ත කිවත් අන්තිමේදී පරාජය බාරගෙන ඔවුන් කියන දෙයට එකඟ වන්නට ඒ කියන්නේ අහ්මඩ් හා විවාහ වන්නට කැමති වෙන්නට ඩිනාරාට සිද්ධ වෙලා දුරකථනයෙන් තමන්ගේ ගෙදරට කතා කොට තමන්ව පැහැරගෙන අහ්මඩ් සමග විවාහනට තමන් කැමති බවත් ඔහු සමග ඔහුගේ නිවසේ නතරන බවත් ඇගේ දෙමාපියන්ට දන්වා සිටියා. මේ කතාව සිද්ධ වෙලා තියෙන කිර්ගිස්ථානයේ. කිර්ගිස්ථානයේ නොවේ නම් මේ කාන්තා හිංසනයක්. නීතියෙන් දඬුවම් ලැබෙ හැකි අපරාධයක්. ඒත් කිර්ගිස්ථානයේ නම් මේ අපරාධය කලකපටම් පැවතින වෙන සම්ප්‍රදායක්. කිර්ගිස්ථාන් වැසියෝ මේ සම්ප්‍රදාය හඳුන්වන්නේ ආලා කචු හෙවත් ඇඳගෙන ඇදගෙන දිවීම යනුයි. මේක හරියට අර අපි මේ සිංහල අවුරුදු නැත්නම් බක්මහවලදී අර මේ යුගලපද ගලපලා නැත්නම් ඉදිකට නූල දාලා එහා පැත්තින නෝන හරි මහත්යරි ඇදගෙන යන ඒ වගේ තමයි මේක මේ ඇදගෙන දිවීම කියලා තමයි කියන්නේ. කිර්ගිස්ථානයේ අතීතයේ සෝවියට් සමූහණ්ඩට අයත්ව තිබුණත් සෑහෙන කාලයකට පෙර එය ඉස්ලාමික රාජ්‍යයක් බවට පත් වෙනවා. මෙහෙන පහමාරක් ජනතාවක් සිටින කිර්ගිස්ථානයේ කිර්ගීස් කාන්තාවන්ගෙන් 40%ක් පමණ මේ ආකාරයේ පැහැරගත් මගින් විවාහ වූවෝ. විවාහ වන වයසට පැමිණි කිර්ගීස් තරුණයෝ තමන්ට විවාහ වෙනට සුදුසු තරුණියක් සොයමින් මිතුරන් සමග වීදිවල සැරසෙනවා. තමා කැමති තරුණියක දුටු විට එම තරුණිය පැහැරගෙන වාහනයක දමාගෙන තම නිවස බලා ගෙනියනවා. ඒ වන විට තරුණයාගේ නිවසේ අය ඔහුගේ විවාහයට සූදානම් වෙලා ඉන්නේ. තරුණිය පැහැර ගන්නාගේ නිවසට ගෙන යන විට ඔහුගේ නිවසේ කාන්තා ඥාතීන් එක් රැස්ව ඉන්නවා. පැහැරගෙන එන තරුණිය විවාහයට කැමති කරවා ගැනීම වගකීම බාරගන්නේ මේ කාන්තා ඥාතිවරයන් විසින්. ඔහු පැහැරගෙන එන තරුණියගේ හිසේ කෙසේ හෝ සුදු ලේන්සුවක් පළඳවීමට උත්සාහ දරනවා. සුදු ලේන්සුව පළඳවීම තරුණියට විවාහයට කැමැතිම සංකේතවත් කරනවා. සුදු ලේන්සුව පළඳවූ පසු විවාහය ප්‍රතික්ෂේප කරන තරුණියට නොහැකි. මෙසේ පැහැරගෙන පැහැර ගන්නාගේ නිවසට ගෙන යන තරුණිය තවදුරටත් පිරිසුදු තරුණියක ලෙස නොසැලකෙනවා. එනිසා ඇයට ඉන්පසු වෙනත් විවාහයක් කර ගැනීමට අවස්ථාවක් නැති වෙනවා. පැහැර ගන්නාගේ වැඩිහිටි කාන්තා ඥාතීන් සමග පැය ගණනාවක් පොරබැදීමෙන් අනතුරුව මේ තරුණියන්ගෙන් 85%ක් පමණ ප්‍රමාණයක්ම තමාව පැහැරගත්ත තැනැත්තා සමග විවාහයට එකගෙනවා. කොහොම හරි තමාව පැහැරගත් අයගේ ග්‍රහණයෙන් පැනගොස් තම දෙමාපියන් වෙත යන තරුණයමුත් නැත්තේම නෙවේ. ඒත් මෙසේ පැහැරගෙන යාමකින් පසු ආපසු තම නිවසට එන තරුණියන්ට තමන්ගේ දෙමාපියන්ගෙන් පවා ලැබෙන්නේ යහපත් පිළිගැනීමක් නෙවේ. මෙසේ පැහැරගත් තරුණයන් තවදුරට කන්‍යාවන් වශයෙන් සැලකෙන්නේ නැල්ලු. එබැවින් ඔවුන් ආපසු තම දෙමාපියන්ගේ නිවසට එම පවුලට කරන නින්දාවක්. සමාජයමුත් ඔවුන්ව කොන් කරනවා. එබැවින් අකමැත්තෙන් වූ තමාව පැහැරගත් තැනැත්තා සමග විවාහ වන්නට එවන් තරුණයෝ කැමති වෙනවා. ඉතින් මේ විස්තරය තව කොටසක් තියෙනවා. කිර්ගීස් මිනිසු එමීර ගෝත්‍රිකයෝ. ඒක ඔවුන්ගේ විවාහ චාරිත්‍රයක්. මේ මනමාලියන් පැහැරගෙන මේ චාරිත්‍රය හරි අපූර්ව දෙයක්. විවාහ වෙන තරුණයාටත් තරුණියටත් ඒක කවදාවත් අමතක නොවන අත්දැකීමක් කියලායි කිර්ගීස් වැසියන් මේ චාරිත්‍රය සාධාරණීකරණය කරන්න. මේ චාරිත්‍රයේ ආර්ථික වාසියකුත් තියෙනවලු. ඉස්ලාම් භක්තිකයන් විදියට ඔවුන් මනාලියක් ගෙන්නවා නම් ඇයට ලොකු මුදලක් ගෙවන්නට ඕනලු. මනාලියේ මිලත් ගෙවලාගේ මුළු පවුලටම සංග්‍රහ කරන්නත් ඕනලු. ඒ සංග්‍රහ කටයුතු කරන්න බැටළුවෙක් අශ්වයෙක් මරලා මස්කර කරන්න වෙනවා. බැටළුව අශ්වය කොයිතරම් මිලයිද? ඒ තරම් මුදලක් වියදම් කරන්න බැරි අය කරන්නේ මේක. තමන් කැමති තරුණිය පැහැරගෙන යනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් මංගල උත්සවයකට යන වියදම වඩා අපේ රටේ තිබුණු අතීතයේ තිබුණු චාරිත්‍ර වලට නම් ඉතින් දෙමාපියෝ කැමති නැත්නම් හොරෙන් පැනලා යනවා. එහෙම නැත්නම් සල්ලි මුදල් නැතුනොත් තනියම හොරෙන් කසාබදන එහෙම ජාති සිද්ධ වෙනවා. ඉතින් සමහර තරුණයන් තමන් කැමති තරුණියක පැහැරගෙන යන එක සමහර තරුණියන් තමන්ට පැහැරගෙන යනවට අකමැති. මානව විද්‍යාඥයෙකු ඩේවිඩ් ගුලෙට් මේ චාරිත්‍ර පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ වර්තමානයේ කිර්ගිස්ථානයේ සිදුවන මනාලියන් පැහැර ගැනීම ආකාර දෙකකට බෙදන්නට පුළුවන්. හොඳයි අපි ඒ කොටස කියන්නට ඉස්සෙල්ලා තවත් ගීතයකට සවන් දෙමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා.
නෙළුම් මල රොන් සුවඳ බෙදා දෙන වන්නි කම්දොරක පීතෙන පුංචි පැටවුනට ඈ මගේ නෙළුම් මල
ඉතිං අරමං කියපු ඇදගෙන දීම විවාහ සම්ප්‍රදාය තවකට තත් තියෙන ටිකත් මං කියන්න. මේකේ ආකාර දෙකකට සිදු වෙනවලු. එකක් විවාහනට ආර්ථික අපහසුකම් ඇති බැවින් සාම්ප්‍රදායික ක්‍රමයට මනාලි පැහැරගෙන යාම. තරුණියගේ කැමැත්ත ඇත්තුව දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් මනාලි පැහැරගෙන ගොස් විවාහ වීම එයයි. ඒ තරුණියගේ කිසිදු කැමැත්තක් නැතුව තරුණිය වෙනත් කෙනෙකු හා විවාහ වෙනට පොරොන්දු දී සිටිදී පවා මෙසේ තරුණියන් පැහැරගෙන ගොස් විවාහ කරගන්න බලහත්කාරයක්ද ක්‍රියාත්මක වෙනවා. මෙහිදී තරුණියට බලවත් අසාධාරණයක් සිදු වෙනවා. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විවාහ කරගත්තද මනාලිය සතුටින් දිවිගෙවන අවස්ථා අල්පයිලු. විවාහයෙන් පසු ඔබ ඇයට කෙරෙන හිංසනවල නිමාවක් නැල්ලු. දැන් කාලේ සිද්ධ වෙනවනේ පැහැර ගැනීම වලට නම් අපිත් කැමති නෑ. 83 හැවිරිදි එසින් කියන පුද්ගලයා සඳහන් කරනවා. ඉතින් එෂන් 1954 අවුරුදු සැප්තැම්බරේ තම මනාලිව පුරුෂුන්ව විවාහ කරගත්තෙත් ඇයව පැහැරගෙන එහෙමකින් පසුව. ඒ කාලේ මෙහෙම නෑ, අපි එකිනෙකාව හොඳින් අඳුනගෙන හිටියානේ. අපි අතර දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. අපි ප්‍රේම හසුන් පවා හොමාරු කරගත්තා. අපි ප්‍රේම හසුන් පවා හොමාරු කරගත්තා. අපි දෙන්නාම දැනුවත් හොඳ අවබෝධයෙන් තමයි අපි ආයෙ පැහැරගත්තේ. ඒ දැන් කාලේ එහෙම නැහෙන හිටපු ගමන් අහිංසක ගෑනු ළමයි ඉන්න බලාත්කාරයෙන් පැහැරගෙන යනවා. ගෙනහින් අමානුෂික වද හිංසා දීලා කසාද බැඳ ගන්නවා. ඒක අපේ සම්ප්‍රදායට පටහැනි. එසෙන් මේ චාරිත්‍රයේ වර්තමාන ස්වරූපය ගැන අදහස් දක්වන්නේ ඒ විදිහට. වර්තමානයේ කිර්ගිස්ථානයේ මේ දෙවැනි ආකාරයේ කාන්තා පැහැරගැනීම් වැඩිවීම පවතිනවලු. ඒ හින්දා 1994 අවුරුද්දේ කිර්ගීස් රජය විසින් මේ පැහැර ගැනීම නීතියෙන් තහනම් කරලා එහෙත් සම්ප්‍රදායෙන් උරුම වූ මේ කාන්තා හිංසනයේ පිටු දකින්නට එරට නීතියට තවම හැකියාවක් ලැබෙලා නැල්ලු. කවදා හරි මම නම් විවාහෙන්නේ බලහත්කාරයෙන් මාව පැහැර ගන්න නාදුන පුද්ගලෙක් එක නෙවෙයි, මට ආදරය කරන මාව හඳුනන මගේ දෙමාපියන්ගෙන් කැමැත්ත ලබාගෙන කෙනෙක් එක්කයි. මේ අමානුෂික සම්ප්‍රදායට මම නම් ගරු කරන්නේ නැහැ. ඩිනාරාව පැහැරගත් අහ්මඩ්ගේ නැගණිය පවසන්නේ අන්න ඒ විදිහට. ඉතින් අරුම පුදුම චාරිත්‍ර. දැන් සමහර අපි එක සැරයක් සඳහන් කරාම හිතන්නේ මේ අප්‍රිකානු රටක තරුණයෙක්, ඒ කියන්නේ විවාහ වෙන්නට ඉස්සෙල්ලා ඒ තරුණයාව මං හිතන්නේ මේ නිර්වස්ත්‍ර කරලා මිනිස්සු ගහනවා පොළු වලින් අරෙමින් ගහලා ඒවා මේ ඉවසාගෙන ඉන්න නැහැ. ඒකට තමයි මෙයා හොඳ පිරිමියෙක් කියලා ගණන් ගන්න. ඊට පස්සේ තමයි විවාහ වෙන්නට අවසර දෙන්නේ කියලා. එතකොට විවාහ මංගල්‍ය දවසට ගොනික් කියන්නේ හරකෙක් මරන්නට ඕනේ, එළුවෙක් මරන්නට ඕනේ. ඒ විදිහට ඊළඟට සමහර රටේ ඒ වගේ ලේ බොන්නට ඕනේ. ඉතින් ඒ වගේ විවිධ මේ තාමතර ගෝත්‍රික මට්ටමේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර මේ අපි නොදන්න ලෝකයේ සමහර තැන්වල පොඩි හැංගිච්ච තැන්වල තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ ගීතයට ගායනා සවන් දෙමු. මේක මිල්ටන් මල්වාරච්චි ගායනා කරපු ගීතයක්. හැබැයි දැන් ගායනා කරන්නේ සුරේන්ද්‍ර පෙරේරා. අපි බලමු ඒ ගීතයට සවන් දීලා. මිල්ටන් මල්වාරච්චි ගායනා කරපු ගීතයක් මේ සුරේන්ද්‍ර පෙරේරා තමයි දැන් ගායනා කරන්නේ. බලමු කොහොමද ඒකේ සංගීතය මිශ්‍ර කරලා තියෙන්නේ, නැත්නම් පැරණි ගීතයට හානියක් වෙන විදිහට කොහොමද කියලා.
හොඳයි
දැන් අපි මේ තොරතුර ඔබට කියනකොට දැන් විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි උදේ නැගිට්ටාම මොකද්ද බොන්නේ තේ බොනවා එහෙම නැත්නම් අමුත්තෙක් ගෙදරට ආවහම නැත්නම් අමුත්තෙක්ගේ ගෙදරට ගියාම තේ එකක් පොමුද තේ එකක් බීලාම කතා කරමුද නැත්නම් ගමේ ගොඩේ නම් පිල උඩ වාඩිලා නැත්නම් කුස්සියේ නැත්නම් මඩුගේ පිල උඩ වාඩිලා අපේ නම් තේ කහට එකක් හකුරු කෑල්ලක් එක්ක බීලාම කතා කරමුද ඉතින් ඒ විදිහට යන්නේ නමුත් මේ තේකෝප්ප කොච්චර කියලා තන්නේ මේ කවදා හරි තේ කර්මාන්සාලාවක ඇතුලේ තේකොළ නිෂ්පාදනය කොහොමද වෙන්නේ කියලා බලාගෙන තියනවාද කියලා ඇත්තටම අපිට අහන්නට ඉදෙනවා. එහෙම නැත්නම් ලවර්ස් ලීෆ් තේ කර්මාන්සාලාවේ වැඩේට කියාපු තැනකු මේක ලවර්ස් ලීෆ් තියෙන්නේ නෝරෙලියේ සහ රාගල නැත්නම් නිල්දණ්ඩායින ඒ පැත්තට යන පැත්තට ඉතින් තේ මේකට තේ දළු නිලීමේ සිට තේ කොළ වර්ග කිරීම සහ පැකට් කිරීම දක්වා සියලුම පියවරවල් විස්තරාත්මකව දැක ගැනීමට මේ ස්ථානීය කාර්ය මණ්ඩල විසින් සියලු පහසුකම් සපයලා තියෙන බව. මේ ස්ථානීය ඔස්ලින්ග් හෝටලයට කිලෝමීටර් 10ක් පමණ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. වලපනේ කේන්ද්‍ර කොට බොහෝ ආකර්ෂණීය ස්ථාන පිහිටා ඇති බව කඳුකරයේ සිතමක් දැස විමසිල්ලෙන් බලනකොට පේනවා. මෙතනද අප එකහමාරක් පමණ දකුණු දිසාවට ගමන් කරනට මහනුවරත් එම කාලෙම නැගෙන දිසාවට ගමන් කරන විට බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්හිඳ දියැල්ල පිහිටි ප්‍රදේශයටත් ගමන් කරන්නට පුළුවන්. වලපනේ සිට උතුරු දිසාවට ගමන් කරන විට පැයකට අඩු කාලයකින් නුවරඑළියට යන්නට පුළුවන්. නැරිත දිසාවට යන විට මහියංගනට යාමට ගතවන්නේ පැයකට අඩු කාලයක්. මහියංගනේ සිට අපේ ආදිවාසීන් වෙසෙන දඹානට යාමට ගතවන්නේ පැය භාගයක් වැනි කාලයක්. රන්දෙනිගල ජලාශයත් ඒ ආශ්‍රිතව ඇතිවන ඇති වන සංරක්ෂිතය සහ වන ජීවී ඒකකයත් වලපනේ ප්‍රදේශයේ ඇති සුන්දර ස්ථාන අතර සුවිශේෂී ස්ථානයක් වෙනවා. ජලාශයේ දියනෑම බෝට්ටු පැදීමාදී කටයුත්තක් වන සංරක්ෂිතයේ පක්ෂීන් ගවේෂණය කිරීම වල්ලාලි නැරඹීම සංචාරක ඔබට ලැබෙන අවස්ථා. මේ ස්ථානය පසු කරලා බදුල්ල දෙසට ගමන් කිරීමේදී දුම්හිඳ දියැලට පිවිසෙන ස්ථානයට ළඟා වෙන්නට පුළුවන්. එතන කිලෝමීටර් 2ක පමණක දුරක් කැලෑව ඇතුළට පියමන් කරන ඔබට දියවැල්ලට ළඟා වෙන්නට පුළුවන්. මේ මාර්ගයේ තැනින් තැන කුඩාවට තැනුණු ගිමන් නිවාන ස්ථාන ඇති අතර එහි වෙළඳසැල්වල ගෙදර හදපු සිංහල කෑම වර්ග පළතුරු සහ නොයෙක් වර්ගයේ බීම වර්ගාල විකිරණවා. මෙම අඩිපාර වැටලා තියෙන විශාල ගස්වැල් වලින් වැසුණු වනාන්තර මැදි නිසා ගමන් විඩාව තදින් දැනීමටද ඉඩ කඩ අඩුයි. මෙසේ ගොස් ළඟාවන දියඇල්ල ඉතාම මනස්කාන්තකක් වන බැවින් සතුටින් උද්දාමයට පත් වෙනවා. මේ ස්ථානයේ පිවිසෙන තැන සිට බදුල්ල නගරයට තියෙන කිලෝමීටර් 15ක විතර දුරක්. බදුල්ලේ සිට ඇල්ලට පැය භාගකින් පමණ ළඟා වෙන්නට හැකි අතර බදුල්ල සිට බණ්ඩාරට යාමට ගතවන්නේ පැයකට අඩු කාලයක්. එතන ඉඳලා හපුතලයට පහසෙන් ළඟා වෙන්නට පුළුවන්. වලපනේ රන්දෙනිගල බදුල්ල වැලිමඩ නුවරඑළිය හරහා නැවත වලපනේට ළඟා වෙන්නටත් පුළුවන්. වලපනේ සිට ලෝක ප්‍රසිද්ධ ආරුගම්බේ සර්ෆින් බීච් එක ජල ක්‍රීඩා කරන ස්ථානයට යන්න ගත වෙන්නේ පැය 3 හමාරක්. මේ මාර්ගයේ මහියංගනේ බිබිල මොනරාගල හරහා වැටලා තියෙන අතර බොහෝ සංචාරකයන් මේ මාර්ගයට වැඩි කැමැත්තක් දක්වනවලු. මේ ප්‍රදේශවල ගමන් මාර්ග හොඳින් සකසා තියෙන බැවින් ඉක්මනින් ආ පහසුවෙන් ගමනාන්තයට ළඟාවන්නට පුළුවන්. වලපනේ සිට නුවරඑළියට යන මාර්ගයේ රාගල සහ කඳපොළ හරහා වැටි අතර මේ යන ගමනේදී ඔබට තේවතු තේ කර්මාන්තශාලා විශාල පරිමාණයේ එළවලු වගාවනු නැ ඇතින් දිස්වන කඳු වැටි ජලාශ සහ අනිකුත් ජෛව විවිධත්වයන් දැක ගන්නට පුළුවන්. මේ මාර්ගයද හොඳින් සකස් කරලා තියෙන නිසා ගමනක් පහසුයි. වලපනේ සිට කඳු නැග කඳ පොළට පිවිසෙන ඔබට සීත සුළඟ දැග ඇඟ දැවටෙන බව එකවරම දැනෙන්න පටන් ගන්නවා. මේ සීතල ඇඟට සෝදායකමුත් ඒ දවස මුළුල්ලේම විඳීමට අකමැති අයෙකු නම් ඔබ පෙරලා වලපනේට පැමිණ රාත්‍රී කාලයේ ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඔස්ලින් හෝටලේ ඇති බවයි ඔබට මතක් කරලා දෙන්නට කැමැති. ඔබේ විනෝදාංශයේ කඳු නැගීම නම් වලපනේ ඔබේ අංක එකේ තේරීම කරගන්න. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කඳු තරණයක පහසුකම් සැලසීමට ඔබෙන් අපට අවශ්‍ය වන්නේ කල්ැතුව කියන ඉල්ලීමක් මන කියලා තමයි මේ ලිපිය ලියන පුද්ගලයා කියන්නේ. ඔස්ලින් හෝටලේ නතර වන ඔබට නුවරඵ දිස්ත්‍රික්කයේ කාය සංවර්ධන සමිතියේ සභාපතිවරයාගේ විශේෂ උපදේශත්ව යටතේ පවත්වාගෙන යන කාය සංවර්ධන වැඩමුළුවට සහභාගී වීමටත් අනෙකුත් කාය වර්ධන ව්‍යායාම වල යෙදීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ඔස්ලින් හෝටලේ ජිම් එක විවෘතල තියෙනවලු. කඳුවලල්ලකින් වට වූ සදාහරිත නිම්නයක් වන වලපනේ ප්‍රදේශයට ඉතා ප්‍රසන්න කාලගුණයක් අවුරුද්ද මුළුල්ලේම පවතින අතර දවල් කාලයේදී පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20-25 පමණ වෙනවා. රාත්‍රියේදී ඒ අංශක 15 දක්වා පමණ පහළ බහිනවා. මැසි මදුරු හා අනෙකුත් කුමි උවදුරු මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂණයක් නෙවෙලු. ඒ මොකද සීතල හින්දා. ඉතින් දැන් මේ නාසීලත් ඉඳන් එහෙම තමයි කියේ මැසි මදුරු එහෙම මේ කූඹිය එහෙම නැහැ කියලා දැන් නැහැ. ඉතින් ටික ටික ඉන්නවා. ඉතින් කාලවල යනකොට ඒවා ඉතින් කොහෙන් හරි සංක්‍රමණය නේ වෙනවා ඇති. ඉතින් කොහොමරත් අපි එනම් අපිට තවත් ගීතයකට සවන් දෙන්න පුළුවන්. බලමු මේ ගීතේ මම ඔබට ඉදිරිපත් කරන්නට කැමති මේ ගීතේ ගායනා කළේ විශාරද නීලා වික්‍රමසිංහ සහ කපිල හේරත් මේ ගීතේ ගායනා කරලා තියෙන්නේ. බලමු අපේ ගීතේ ඔබට බොවෙනින් තෝරා ගන්න පුළුවන්ද කියලා. මම හිතනවා බැරි වෙනයක් නැහැ. ටිකක් කලින් ගායනා කරපු ගීතයක් නීලා වික්‍රමසිංහයන් දුන් හිඳ දියැල්ල ගැන තමයි මේ ගීතයෙන් සඳහන් වෙන්නේ. අපි ඔබ මේ ගීතය ලැබෙයි කියලා අපි හිතනවා. කොහොමනත් පොඩ්ඩක් ඉවසීම බලමු. දුන් හිඳ දියැල්ල ගැන තමයි උන්ගේ මේ ගීතයෙන් කියවෙන්නේ. නැති වුණොත් අපි වෙනත් ගීතයක් තෝරගමු. අපි එන මෙන්න මේ ගීතයට සවන් දීලා දෙමු. මේ ගීතය ගායනා කරන්නෙත් නීලා වික්‍රමසිංහන් විශාරද. දුන් හිඳ ඇල්ල ගීතය හොයාගන්න පුළුවන් වුණත් ඒ අතරතුරේ නැවතත් වාදනය කරන්න කැමති. එහෙමනම් මෙන්න
වලල්ල මැද තුන් තවම ගලනවද කරතිය මෙද මුතු ඇට තවම තියනවද
සිංහල සිරිතට අත්වැඳ කවුරුත් කතා කරනවද
ගතින් සිතින් පෞකිරි දීපු බිමට හිත එනවා ඇසිල්ලකින් සුන්දර කඳුවලල්ල මෙද තුන්ද තවම ගලනවද
වතුර ගලන හඳ උච්චර දුරට එහිනවද
ඉන්දිය සාගර දිය මැද උතු ඇට තවම තියනවද
සමනක සතර අතින් ඊයක් තියනවාද අපි නෙලවිලි ගිය තරම්
ලැබුණත් තිවුණුවේ මහ විශ්ව දසුන් දකිනවනම් අමතක කරන්න එපා සිංහල අත් අකුරු හිතෙන්
සුන්දර කඳුවලල්ල මැද තුන්ද තවම ගලනවද
ඉඳ වතුර ගලන හඳ උච්චර දුරට
සාගර දිය මැද මුතු ඇට තවම තියනවද
සිංහල සිරිතට අත්වැඳ කවුරුත් කතා කරනවද
ඉතින් දාබරසනිනි අදත් අප ඔබ සමග ගත කළ කාලේ කෙමෙන් කෙමෙන් ගිවි යනවා. අද වැඩසටහනේ හඬදායකත්වය ශබ්ද පරිපාලනය තාක්ෂණය හසුරුමින් මෙතෙක් වෙලා ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියෙත් මේ වේලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය.